හොඳයි එහෙනම් දැන් අපි කාල වේලාව වෙන් කර ගනිමු. ශ්‍රී ලංකාවේ පසුගිය ගෙවි ගිය සතිය තුළදී සිදුවුණු දේශපාලනික සහ සමාජීය වාතාවරණයන් කොහොමද කියලා විමසලා බලන්නට සුපුරුදු විදිහට මේ කාර්තාවේ දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, අයිබුවන් සුබෝදැසනක්.
අයිබුවන් සුබෝදැසනක් දිලෘක්ෂි.
අපි පසුගිය කාලවක වැනිවිදී ශ්‍රී ලංකාවට බලපාපු ආපදාකාරී වාතාවරණයේ පසුතත්වයේ පිළිබඳව විමසා බලමු. ඊට මත්තෙන් මං කැමති මනෝජ් මුලින්ම ටිකක් අවධානය යොමු කරන්නේ මේ පසුගිය සිකුරාදා 9 වෙනිදා මේ ආපදාකාරී තත්වයේ පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්ුණා. එතනදී කොහොමද ශ්‍රී ලංකාවේ දේශපාලනික තන්ත්‍රය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ කියන කාරණාවෙන් අපි අද දවසේදී සාකච්ඡාව පටන් ගනිමු. මොනවද අපිට වාර්තාවන්නේ මනෝජ්?
ලක්ෂී, අපි දැක්ක ගිය සිකුරාද දවසේ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් වැත්තුනා. විවාදයේ ඉල්ලලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීතුමා. එතකොට ඔවුන් සඳහන් කරා අපදා හේතුවෙන් සිදුවුණු බලපෑම, ඒ වගේම පීඩාවට පත්වුවන්ට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් අවශ්‍යයි කියලා ඒ අවස්ථාව හම්බුණා සිකුරාද දිනේ. විශේෂයෙන්ම හඳුන්නෙට්ටි මන්ත්‍රීතුමා මේ විවාදයේදී මතු කළේ ආපදා කළමනාකරණයේ තියෙන්නේ ආපදා වුණාට පස්සේ බඩු වෙදන්නද, දැන් ගංගා පිටාර ගැලුවාට පස්සේ බැකෝ දාලා ගංයුරු කපනවා මිසක් ඒ පිළිබඳ අවධානයක් මීට කලින් තිබුණ නැද්ද? දැන් ගොඩක් වෙලාවට මාතර වගේ ප්‍රදේශ මේ ගං වතුරට හසු වුණේ මුහුදට ජලයේ ගලා බසින්න තියෙන අවස්ථාවන් අවහිර වී තිබීම නිසා මේවා ගැන කලින් දැක්කේ නැද්ද වැනි චෝදනාවක් ඔවුන් යොමු කළා. විශේෂයෙන්ම මේ බඩු බෙදීම ගැන තමයි පාර්ලිමේන්තුවේ වැඩි වශයෙන් මේ විවාදයේදී අවධානය ලක් වෙලා තිබුණේ. සුනිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීතුමාම සඳහන් කළා සුදේශ කටයුතු ඇමතිතුමා තමන්ගේ අමාත්‍යංශයෙන් නමින්ම ගාල්ල දිස්ත්‍රික්කේ බඩු බෙදුවා කියලා. ඉතින් සුදේශ කටයුතු ඇමතිතුමාත් මේ විවාදයට එක් වෙමින් සඳහන් කළේ තමන්ගේ අනන්‍යතාවය තියාගෙන බඩු බෙදෙන එකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණ යන හිසාවෙන් බඩු බෙදුවා. එතකොට සාහන සේවා කටයුතු වලට එකතු වුණා. විවිධ මාධ්‍ය ආයතන තම තමන්ගේ ආයතන වල නම් වලින් මේ කටයුතු වලට එකතු වුණා. ඉතින් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නමින් මේකට එකතු වුණාම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා තමයි ස්වදේශ කටයුතු ඇමතිතුමා වජිරාභය වර්ධන ඇමතිතුමා ප්‍රශ්න කරේ. ඉතින් සුනිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීතුමා සහ ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම සඳහන් කළේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අනන්‍යතාවය තියාගෙන අනිත් පැති වලටත් බඩු බෙදුවා නම් එතුමා නියෝජනය කරන ගාල්ලට විතරයි බඩු බෙදුවේ, මාතරටවත් මේ බඩු ටික ගියා නම් ප්‍රශ්නයක් නෑනේ කියලා මේ ඔවුන් චෝදනා කළා. ඉතින් කොහොමුණත් මේ පොඩි විහිළු සාගත ස්වභාවයකුත් තිබුණා. අපි දැක්කා මේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නම ගහලා ගාල්ලට බෙදපු බඩු ගැන ජනතාව දැක්වේ මොන වගේ අදහසක්ද කියලා හඳුන්නෙට්ටි මන්ත්‍රීතුමාව මතු කළා. එහෙදි ඔහු කිව්වේ මේ මල්ල වජිරගෙන් බඩු ජනතාවගෙන් කියලා ජනතාවම කිව්වා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්කා ගායන්ත කරුණාතිලක ඇමතිතුමාගේ නමින් කෙසෙල් ගෙඩි 3ක් නම ගහලා බෙදපු පාර්සලයක් සමාජ ජාල මාධ්‍යවලත් හුවමාරු වුණා. ඔබත් දකින්න ඇති ඒ පිළිබඳවත් ඒ චෝදනාව පාර්ලිමේන්තු විවාදයේදී එල්ල වුණා ගායන්ත කරුණාතිලක ඇමතිතුමාට. ඔහු එහිදී ඍජුව සඳහන් කළේ CID එකට මේ පරීක්ෂණ කරලා අදාළ පුද්ගලයන්ට දඬුවම් දෙන්න කියලා ඒ පැමිණිල්ල බාර දීලා තියෙන්නේ. ඒ අනුව කටයුතු කරයි කියලා ගායන්ත ඇමතිතුමා කිව්වා. විවාදයට එකතු වුණු ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා සඳහන් කළා ඒ වගේම ප්‍රශ්න කෙරුණා අර මේ දෙනියාය ගොංගල කඳ ආශ්‍රිතව සවිකරපු ඩොප්ලර් රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව. ඉතින් ඇමතිතුමා කිව්වේ මේ සම්බන්ධයෙන් එතුමා CID එකට සහ FCID එකට දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න කියලා. ඇයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක නොවුනේ කියලා ඒත් එක්කම දැනට ඒ අලුත් වැඩියාව සඳහා ඇමරිකාවට යවලා තිබෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම මේ ජනතාවට ලබා දෙන වන්දි ප්‍රමාණවත්ද කියන කාරණය, මියගිය ජීවිතයක් වෙනුවෙන් ₹100,000 වන්දියක් දෙන්න තක්සේරු කරලා තිනවා මේක ඇද්ද කියලා ජනතා විමුක්ති පෙරමුණම ප්‍රශ්න කරා. අමාත්‍යතුමා කිව්වේ මේක මදි, නමුත් මොන ආකාරයට තවදුරටත් වන්දි ගෙවන්න පුළුවන් කියලා ඔවුන් මේ සොයා බලනවා කියලා. ඒත් එක්කම මේ 188,896ක් වන්දි ගෙවන්න ඕන හරියට මේකට බැලුවොත්, නමුත් වෙන් වෙලා තියෙන්නේ ₹1,275,000,000 මේකට මොකද කරන්න කියලා විමසීමක් කළා. ඉදිරියේදී ඉතිරි මුදල් ලැබෙන බව ආපදා කළමනාකරණ ඇමතිතුමා මේකට උත්තර විදිහට පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒත් එක්කම මේ නලින්ද ජයවිසි ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීතුමා ඇහුවා පහුගිය ආණ්ඩුව කාලේ කෝටි ගණනක් වියදම් කරලා සුප්‍රීම් සැට් කියලා චන්ද්‍රිකාවක් ගුවන්ගත කළා. ඒකේ මහාමූලකරු විදිහට රෝහිත රාජපක්ෂ කියලා කෙනෙකුත් කරලියට ආවා. මේ ලංකාවට සහ ආසියානු කලාපයට, දකුණු ආසියානු කලාපයට විතරක් නෙමෙයි අග්නිදිග ආසියාවටම තොරතුරු ගන්න පුළුවන් තාක්ෂණයක් හඳුන්වා දුන්නා කියලා කිව්වා. ඒකෙන් එක දත්තයක් හරි ගන්න පුළුවන් වුණාද කියලා ප්‍රශ්න කරා. ඒකටත් ආපදා කළමනාකරණ ඇමතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ අපි දන්නේ එවැනි සැට් එකක් තියෙනවද කියලා වගේ ප්‍රකාශයක් එතුමා සඳහන් කළා. කොමුණත් විවාදය දවස පුරා ඇදිලා ගියා. මේක ප්‍රතිඵල ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරට සජිත් ප්‍රේමදාස ඇමතුමා ඊට පස්සේ අහලා තිබුණා. මේ අපි එකතු වෙලා රජයේ හොඳ වැඩ පිළිවෙලක් කරගෙන යනවා, විපක්ෂයේ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලලා තියෙනවා, දවසකට පාර්ලිමේන්තුව රැස් කරන්න වැයවන මුදල රුපියල් ලක්ෂ 180ක් මේ බොරු විවාදය පවත්වන්න නැතුව විපතටපත් වෙච්ච ජනතාවට මේ ටික බෙදලා දෙන්න තිබුණා, ආධාර දෙන්න තිබුණා කියලා අදහසක් පාර්ලිමේන්තුවෙන් පිටතදී ආධාර ලබා දෙන අවස්ථාවකදී සජිත් ප්‍රේමදාස ඇමතුමා කියනවා අපි දැක්කා. ඉතින් කොහොමුණත් විවාදය පැවැත්වුණා කොච්චර ඵලදායිද කියලා ඊට පස්සේ ඒ අයම තමයි හොයා බලන්න වෙන්නේ කොහොම හරි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුරූපී දර්ශනී ආපාත්‍රයම් කිසි වූ සංවාදාත්මක ස්වරූපයකින් උණුසුම් කතාබහක් මෙහිදී ඇති වුණා. එවැගේම අර ඔබ සඳහන් කරපු අර කෙහෙල්ගෙඩි සිදුවීම හා සම්බන්ධව යම් කිසි අදහස් දැක්වීමක් සිදු කළ අමාත්‍ය ජයන්ත කරුණාතිලක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් සල්හප්පෙරුම බොහෝ පාර්ශ්වයන් වලට ස්තුතිය පළ කරමින් කතා කළා. එවැගේම ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසා සිටියා. අර ඔබ සඳහන් කරපු දකුණු ආසියාතික කලාපයටම කාලගුණා නැවැකි කීමට හැකියයි පැවසපු රේඩාර් පද්ධතිය පිළිබඳව වන තොරතුරුත්.
මේ ආපදා කළමනාකරණය තියෙන්නේ ආපදා වුණාට පස්සේ බඩු බෙදන්නද? මාතර නගරයට උනේ මොය කඩින් ප්‍රමාණවත් විදියට ජලය බස්සන්න වැඩපිළිවෙලක් නැති නිසා. මාධ්‍යට පේන්න බැකෝ එකකින් පොඩ්ඩක් හාරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට කියන ජනතාව එකතු කරලා දෙන බඩු ටික බෙදන වැඩපිළිවෙලක් විතරයි. ඊළඟට වන්දි ප්‍රශ්න. මේ වන්දි ගෙවීම සඳහා 188,896ක් ඕන වෙනවා. දැනට වෙන් වෙලා තියෙන්නේ million 275.
ඒ අවශ්‍ය ප්‍රමාණයම අපිට හම්බ වෙනවා.
කවද වෙනකොටද මේ ඉතුරු million 8,000 ගන්න ලැබෙන්නේ? ඒක එහෙම නොවන අවස්ථාවල් තමයි සාමසරකන්දේ ජනතා පාරට බැස්සෙත්, ශාලාවේ ජනතා පාරට බහින්නෙත් මේ විපතට පත් වෙච්ච මිනිස්සු අදත් ගස් උඩ බඩගින්නේ. අපි දන්න අපේ සොදේශ කටයුතු ඇමතුමාණන්, වජිරබේවර්ධන ඇමතුමාණන් ගාල්ල දිස්ත්‍රික්කයේ විතරක් එතුමාගේ අමාත්‍යංශයෙන් නමක් ගහලා බෝඩ් එකක් දාලා බෙදුවා. ඒක අලුතරේ මාතර දිස්ත්‍රික්කයටත් ආවේ
නැහැ. හඳුගේ මන්තු එහෙට ලොරි 18ක් කියලා
තියෙනවා. නෑ නෑ, ගාල්ල ජනතාව කියන්නේ මල්ල වජිරගෙන් බඩු ජනතාවගෙන් කියලා.
මේ පහුගිය දවස්වල විශාල මඩ ප්‍රචාරයක් ගෙනිච්චා, මගේ නම දාලා ඡායාරූපේ දාලා කෙහෙල් ගෙඩි තුනක් බෙදුවයි කියලා. අපේ දිස්ත්‍රික්කයේ ජනතාව නම් දන්නවා අපි එහෙම තුට්ටු දෙකේ වැඩ නොකරන බව. මම ඒක CID එකට බාර දුන්නා. පුජ්‍යලයා හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් දැන් අපි පුජ්‍යලය හොයාගෙන තිනවා.
මේ දැවැන්ත ඛේදවාචකයේදී රාජ්‍ය යන්ත්‍රණය ඇන හිටිච්ච වෙලාවක් තිබුණා. ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ සමාජ යන්ත්‍රණය සහ මාධ්‍ය යන්ත්‍රණය. ජනතා යන්ත්‍රණයේ සහෝදරෝත්තේ යන්ත්‍රණය මනමින් ක්‍රියාත්මක කරා. තේවරප්පුරම වගේ മന്ത്രിවරු තමයි ජීවිත පරදුවට තියලා කරපු කැපකිරීම අගය කරන්න අපි දේශපාලන වර්ණයක් අවශ්‍ය වෙන ලෝකෙ කිසි රටක ස්වභාවික විපත් නතර කරන්න බෑ. හැබැයි කලමනාකරණය කරගන්න පුළුවන්. අපි දුර්වලලා තියෙන තෙන්දි
ලවුඩ් ස්පීකර් යොදලා බොහෝ තැන්වල මේ අනතුරු ඇඟවීම කළා තියෙනවා. මේ අනතුරු ඇඟවීම කිරීම නිසා සමහර අයගේ ජීවිත බේරිලා. ඒ වගේම අනතුරු ඇඟවීම ගණන් නොගත්ත සමහර අයගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.
රාමසේක වසම් කීයක ඔබතුමාලා ඔය විදිහට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනතුරු ඇඟවීම කළා තියෙනවා.
ඒක අයිති වෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ආණ්ඩුවේ ආපදා කළමනාකරණ සැලසුම අසාර්ථකයි කියලා කියනකොට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ.
ගිය ආණ්ඩුව යටතේ රුපියල් කෝටි ගාණක් වියදම් කරලා සුප්‍රීම් සෙට් කියලා චන්ද්‍රිකාවක් ගුවන් ගත කළා. ඒකේ මහමුලකාරය විදිහට රෝහිත රාජපක්ෂ කියලා කෙනෙකුත් එළියට ආවා. එතකොට කිව්වා මේ දකුණු ආසියාව විතරක් නෙමෙයි අග්නිදිග ආසියාවේම කාලෙකිනුක තොරතුරු අරගන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් අපි හඳුන්වා දුන්නේ කියලා. මං අහන්නේ ඒ කෝටි ගණන් වියදම් කරලා යවපු සුප්‍රීම් සෙට් එකෙන් අඩුතරම එක කාලගුණ දත්තයක්වත් ගන්න බැරිද?
නෑ, අපි දන්නේ නැහැ නේ එහෙම සෙට් එකක් තියනවාද කියලා.
මනෝජ් ඇත්තටම අපි දැන් මේ දැනගන්නත් කැමති මේ ආපදාවල පසු තත්ත්වය කොහොමද කියලා. මොකද අපි දන්නවා විදේශීය ජනප්‍රජාව විදිහට ලෝකයේ විවිධ රටවල ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත අපේ පිරිස් කණ්ඩායම් වශයෙන් ඒකරාශී වෙමින් තවදුරටත් ශ්‍රී ලංකාවේ මේ ගං අතුරින් ආපදාවට පත්වුවනට සහනාධාර ඒකරාශී කිරීමේ කටයුතුවල නියලනවා. ඒ නිසා ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය ජනප්‍රජාවත් දැනගන්නට කැමති වේවි ආපදාවල පසු තත්ත්වය කොහොමද, මේ වෙනකොට කොයි වගේ ආධාර ප්‍රමාණයක්ද අවශ්‍ය වෙලා තියෙන්නේ, කොයි කොයි ස්ථානවලට ආධාර නොලැබිලා තියෙන කියන වගේ කාරණාවල් දිස්ත්‍රික් මට්ටමින් ගත්තොත් ඔබට කොයි වගේ තොරතුරුද අපිට කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ?
ඔබ ඇහුව විදිහට දිස්ත්‍රික්ක විදිහට ගත්තොත් රත්නපුර බලපෑමක් තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ ඇතුල් ප්‍රදේශ පාලින්ද නුවර මිල්ලනිය අගලවත්ත අත්වැල් තොට ඔය වගේ ප්‍රදේශ වැඩි වශයෙන් පීඩාවට පත් වුණා. පාහියන්ගල වැනි ප්‍රදේශ, ඒත් එක්කම ගාල්ල මාතර දිස්ත්‍රික්ක හම්බන්තොට මේ ආදී ප්‍රදේශ විශාල වශයෙන් ආපදාවට පත් වුණා. පුද්ගල මරණ 200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. ඔබ ඒක හොඳ ආකාරව ඔබ දන්නවා. මේ වැඩි පිරිසක් මියගියේ ගං වතුරින් ද නෙමෙයි කඳුනාය කිවිල්ල. ඉතින් මේ ප්‍රදේශවලට යන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මාර්ග තිබුණු තැන් හොයා ගන්න විදියක් නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියත් සඳහන් කළා රුපියල් මිලියන 8ක විතර මුදලක්වත් යයි මේ මාර්ග නඩත්තු කරන්න, ඒ කියන්නේ ආයි තලුත් වැඩියා කරන්න කියලා. මේ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් වෙච්ච 15,000කට වැඩි පිරිසක් තවදුරටත් සහන කඳවුරවල රැඳිලා ඉන්නවා කියලා තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කිව්වේ. නිවාස බැලුවොත් පූර්ණ වශයෙන් නිවාස 3104ක් පූර්ණ වශයෙන් හානියට ලක් වෙලා තිබුණා. අර්ධ හානි තිබුණු නිවාස ගණන 19,866ක් කියලා තමයි නිවැරදිම දත්ත වාර්තා කරලා තිබුණේ. ඉතින් මේ අයට යම් ආකාරයකින් ආධාර ලැබුණා. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා තිබුණා. රජය කිව්වේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආධාර බෙදා දෙන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ගේ ආයතන වලට ගිහිල්ලා දීලා තිබුණා. ජනතාවට ආධාර ගියා. හැබැයි මේ පාරක් යම් ප්‍රශ්නයක් තිබුණා. රාජ්‍ය යාන්ත්‍රණය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණාද? රජයෙන් කිව්වට මේ ස්ථානවලට ආධාර ගෙනත් දෙන්න කියලා. රජයට පුළුවන් වුණාද නිවැරදිම පුද්ගලයන්ට නිවැරදි ලෙස ආධාර බෙදා දෙන්න කියලා? ඇතැම් ප්‍රදේශවලට ළඟා වෙන්න තිබුණු අපහසුතා නිසා ළඟා වෙන්න බැරි බවක් කියවිලා තිබුණා. කොමුණත් ඊට වඩා තරුණ කණ්ඩායම්, සිවිල් සංවිධාන, ඒකරාශී වුණු පුද්ගලයන් දුෂ්කරතා පැත්තකට තියලා කරවටක් වතුර තියෙද්දි තමන්ගේ උපකාරය මේ විපතට පත්වෙච්ච ජනතාවට ලබා දෙනවා අපි දැක්කා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන මූලිකත්වය අරගෙන කටයුතු කරපු ආකාරය, ඔවුන් ආධාර බෙදා දුන්නු ආකාරය පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මැති ඇමතිවරු සඳහන් කළා. ආපදා කළමනාකරණ ඇමතිතුමා කිව්වේ ලංකාවේ සියලු නිවාස මේ වන විට ආපදා රක්ෂණයකට යටත් කරලා තියෙනවා. ඒ අනුව රක්ෂණ වන්දි විදිහට ඒ උපකාර ජනතාවට කරන්න පුළුවන් කියන දේ සඳහන් කළා. මේවා ඉතින් ප්‍රමාණාත්මකව කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඉදිරියේදී තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොහොමනම්
මනෝ චේත් එක්කම අපිට වාර්තා වෙනවා. නාය මවදහනම තවදුරටත් ඇතැම් ප්‍රදේශ කෙරෙහි බලපාලා තියෙනවා කියලා ඔබට පුළුවන්ද මේ සම්බන්ධව වෙන තොරතුරු අපිට වාර්තා කරන්න?
දිස්ත්‍රික්ක හතක් වෙනුවෙන් නිකුත් කරන නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් තිබෙනවා. ඒවා ප්‍රායෝගිකව බලපෑවේ ගිනිගත් කියන වගේ ප්‍රදේශවලට හැටන් කොළඹ මාර්ගයේ ප්‍රධාන වශයෙන් කොටසක් ගිලා බැහිමේ අවදානමකට ලක්වලා තිබුණ ඔබට මතකයි. මේ 2016 වසරේ ඒ ප්‍රදේශයේ යම් ගිලා බැසීමක් නිසා මාර්ගයේ වසා දමන්න සිදු වුණා. ගම්මානයක් පිටින් විනාශයට පත් වුණා. මෙවරත් ගිනිගත් වෙන පේරගොල්ල කියන ප්‍රදේශයේ සමහර විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හොමාරු වෙනවා. බලන් ඉද්දි ගියක් කඩා වැටුණා ගිලා බැහැලා. ඉතින් එවැනි ප්‍රදේශ නායම් සහිත ප්‍රදේශ විදිහට හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කළුතර, රත්නපුර, මාතර ආදී ප්‍රදේශවලට තවදුරටත් නායම් අනතුරු ඇඟවීම නිවේදන නිකුත් කරලා තියෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ දිනේ එහි සහකාර අධ්‍යක්ෂවරයා මාධ්‍යවලට සඳහන් කරා, මාධ්‍ය වලට කතා කරලා කිව්වා ඉදිරි පැය 24 සතහක් මේ අනතුරු ඇඟවීම දීර්ඝ කරනවා කියලා. විශේෂයෙන් අපි දකුණේ ගම් අතර ගැන කතා කරත් උතුර වේලිලා, උතුරු මැද පළාත, උතුරු පළාත ඔවුන්ට බොන්න වතුර නැතුව, පානීය ජලය නැතුව ඔවුන් එක අතකින් පීඩාවට පත් වෙනවා. ගම් වතුර කියලා එක ප්රදේශයකට අපි සඳහන් කළත් ජලාශ වලින් 50%කටත් වඩා තවදුරටත් හිඳිලා තියෙන්නේ.
අපේ මීළඟට අවධානයට ලක් කරමු ශ්‍රී ලංකාවේ මේ ස්වාභාවික ආපදා හේතුවෙන් ඇති වුණු ඛේදනීය තත්වයෙන් පරිබාහිරව ගිහිල්ලා දේශපාලනික පසුබිමක් රැගත් අනිකුත් උණුසුම් කාරණා මොනවද කියලා අපිට එහිදී සඳහන් කරන්න පුළුවන්. පසුගිය කාලයේදී කැබිනට් සංශෝධනයත් සමග සංශෝධනයට ලක්වුණු අමාත්‍ය තනතුරු සම්බන්ධව තවදුරටත් පැන නගෙමින් පවතින යම් යම් විශේෂිත කතාබහ පිළිබඳව, ඇතැම් අමාත්‍යංශ පිළිබඳව කතාබහ කළ තින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ පිළිබඳව මෙහිදී විශේෂිත අවධානයකට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. එහි අමාත්‍යවරුන් සහුන්ගේ විෂයපතේ පිළිබඳව අලුතින්ම හැන කාරණාව තමයි මනෝජ් මේ විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට පත් වුණු රවි කරුණානායක අමාත්‍යවරයාට ඇයි ජාතික ලොතරැය් ආරක්ෂකයි මණ්ඩලයේ පැවරුනේ තමන්ගේ අමාත්‍යාංශයේ මේ විෂය පතේට කියලා. ඒක ටිකක් ආందోලනාත්මක කාරණාවක් විදිහට විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහ වෙමින් පවතිනවා. අපි කැමතියි මේ කතාබහත් එක්ක ගොඩනැගිලා තියෙන මේ මතභේදාත්මක වාතාවරණය සම්බන්ධව තියෙන තොරතුරු දැනගන්න.
ඔදිලක්ෂ්මී සමගි සඳහන ආණ්ඩුව බිහි වුණත් එක්කම සිදුණු පළවෙනි කැබිනට් සංශෝධනය ටිකක් ආందోලනාත්මක සංශෝධනයක් බවට පත් වුණා. එක්සත් ජාතික පක්ෂය යටතේ වෙනස් වුණු මුදල් සහ ජනමාධ්‍ය, විදේශ කටයුතු, සංවර්ධන කාර්යභාර, ඒත් එක්කම ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු කියන අමාත්‍යංශ වෙනුවෙන් නව විෂය පතයන් ගැසට් කිරීම සිද්ධ වුණා. ඒ අනුව මහ භාණ්ඩාගාරයට අමතරව ජාතික ආයවැය, නීති කටයුතු, දේශීය ආදායම්, පක්ෂේරු, සුරාබදු හා ප්‍රවෘත්ති ඇතුළු දෙපාර්තමේන්තු, ඒ වගේම ශ්‍රී ලංකා රේගුව හා රක්ෂණ මණ්ඩලය, මේ වගේ ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ ගැසට් කරලා තිබුණා. මීට කලින් මුදල් අමාත්‍යංශය යටතේ තිබුණු ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ පාර ගැසට් කරේ විදේශ කටයුතු අමාත්‍යංශයට. ඒත් එක්කම විදේශගත රාජ්‍ය දූත මණ්ඩල ඇතුළු ආයතන පහකුත් මේ විදේශ කටයුතු අමාත්‍යංශයට ගැසට් කරලා තිබුණා. කොමුණත් මේ විදේශ කටයුතු අමාත්‍යංශයට කොහොමද සංවර්ධන සහ ජාතික ලොතරැයි මණ්ඩල අයත් වන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ පිළිබඳව විපක්ෂ කණ්ඩායම් විරුද්ධ අදහස් ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි, ඉදිරියට යම් දෝෂාභියෝගයක් අරගෙන එන තත්ත්වයක් පිළිබඳවත් ඒකාබද්ධ විපක්ෂයෙන් කතා කරන්න තිබුණා. ඉතින් ඒ කටයුත්තත් ඉස්සරහදී සිද්ධ වෙවි. කොහොමුණත් මේ යම් අවබෝධතාවයක් මත සිද්ධ වුණු දේවල් කියලා තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන් ඇමති දුරේ මාරු වෙනකොටම රවි කරුණානායක ඇමතිතුමා මේ ආයතන දෙක ඔවුන්ට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරාය කියන ප්‍රවෘත්ති ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කළා. ඒ විතරක් නෙමෙයි, ඉදිරි සතිය ඇතුළත විදේශ කටයුතු අමාත්‍යංශයට මහපොළ භාරකාර අරමුදලක් පවරාවි කියලා වාර්තා වෙනවා. ඒක දැනට තියෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ යටතේ.
හොඳයි, දැන් ওই කාරණාවට ටිකක් පරිබාහිරව ගියොතින් තවත් කාරණාවක් අපිට අවධානයට ලක් කරන්න පුළුවන්. මා දන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේ සම්බන්ධව මේ වෙනකොට කතාබහ ආරම්භ කළා තියෙනවද කියලා. හැබැයි කිසිම තැනක නම් දිටුවෙත් නැහැ. නමුත් ටිකක් ගැඹුරට ගිහිල්ලා බැලුවොතින් එහෙම ඇත්තටම මනෝජ් ශ්‍රී ලංකාවේ මේ අමාත්‍යවරුන් හා සම්බන්ධව අමාත්‍යාංශවලට අදාළ විෂයපතයට අමාත්‍යවරුන් ගණනාවක් ඉන්නවයි කියන කාරණාවත් අපිට හංගන්න බෑ. එකම විෂයපතයකට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මේ වගේ එකම විෂයපතයට හා සම්බන්ධ විශාල බලධාරීන් සංඛ්‍යාවක් රැඳී සිටින බවත් අපිට පෙනියනවා. මේකත් ටිකක් අවධානයට ලක්විය යුතු කරුණක් කියලා මම විශ්වාස කරන්නේ.
ඔව්, දැන් මේ රජයේ පත්වනකොටම විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ අමාත්‍යංශ වේදාවෙන් කර යුතුයි කියන ප්‍රකාශය කළ ආණ්ඩුව පත්වෙන්න කලින්ම ඊට පස්සේ තවමත් ඒ පිළිබඳ ප්‍රශ්න කෙරෙමින් තියෙනවා. උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශයකට එක් කිරීමේ විද්‍යාත්මක පදනම මොකද්ද කියලා පහුගිය සතියේ කැබිනට් තීරණ දෙනුම් දී මේ මාධ්‍ය හමුවේදීත් මේ ප්‍රශ්නේ මාධ්‍යවේදී නැගුවා. ඊට රජයට නිසි පිළිතුරක් තිබුණේ නැහැ. ඊට අමතරව අලුත් සංශෝධනවලදී රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු වමාරුවේදීත් අපි දැක්කා දැන් මුදල් හා ජනමාධ්‍ය විෂයට කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. කැබිනට් අමාත්‍යවරයා මංගල සමරවීර ඇමතිතුමා, රාජ්‍ය අමාත්‍යවරයා ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමතිතුමා, ලසන්ත අලගේවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා. ඉතින් එහෙම බැලුවොත් මුදල් සහ ජනමාධ්‍ය විෂයට අමාත්‍යවරු 3 දෙනෙක් ඉන්නවා. කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය සහ නියෝජ්‍ය. ඒ විතරක් නෙමෙයි, සමහර විෂයන් වලට ඍජුව අමාත්‍යංශ පැවරුවත් ඊට අනුව ක්‍රියා කරන විවිධ ඇමතිවරු ඉන්නවා කියලත් අපි දැක්ක පහුගිය දවසක සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මතු කරලා තිබුණා. මේ ග්‍රාමීය නිවාස තමයි එතුමන්ට පැවරලා තිබෙන්නේ. වතු නිවාස දිගම්බරම් ඇමතිතුමා බලනවා. ඔය නැවත පදිංචි කිරීම ඇමතිතුමා, උතුරේ අවතන් වෙච්ච යගේ නිවාස පිළිබඳව ස්වාමිනාදන් ඇමතිතුමා අවධානය යොමු කරනවා. ධීවර නිවාස ගැන බලන්නේ මහින්දමරවීර ඇමතිතුමා. ඒත් එක්කම මෙගාපොලිස් ව්‍යාපෘති යටතේ ඒ අවතන් වන ජනතාවට නිවාස ලබා දෙන ජනතාව ගිරිවාස බලන්නේ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන ඇමතිතුමා. ඉතින් මෙහෙම බලුවට පස්සේ නිවාස විෂයට අමාත්‍යවරු 6 දෙනෙක් ඉන්නවා කියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මතු කරා. ඉතින් සංවර්ධනය බැලුවත් එහෙම තමයි. අපි දකිනවා සමහරලාට ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයෙක් ඉන්නවා, ඊට පස්සේ තිරසාර සංවර්ධන අමාත්‍යවරයෙක් වෙනම ඉන්නවා. එතකොට ආයි ප්‍රශ්න කරනවා ප්‍රාදේශීය සංවර්ධනය සිද්ධ කරනකොට ඒක තිරසාර සංවර්ධනයක් නෙවෙයිද කියලා. ඊට අමතරව බස්නාහිර සංවර්ධන, සබරගම සංවර්ධන, උඩරට සංවර්ධන මේ ආදි වශයෙන් විවිධ අමාත්‍යවරුන් ඉන්නවා.
මනෝජ්, දැන් මේ මතු වෙන කාරණාව තමයි ඔයත් එක්කම මේ ආපදා කළමනාකරණයට ඉන්නවද කියලා අමාත්‍යවරයෝ වගේ.
ඔව්, ආපදා කළමනාකරණයේ මතුවෙන තනතුරු දෙක. ඉතින් අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යවරයා දුනේෂ් ගංකන්ද ඇමතිතුමා ඉන්නේ. මේ වියදම් කරන මුදල් සහ ප්‍රතිපාදන වෙන් කරන්න විශේෂයෙන් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් නුවමනාවක් තියෙනවා කියන ප්‍රශ්නෙත් තියෙනවා. දැන් ආපදා කළමනාකරණ ඇමතුමාම කියනවා මේ නිසිදත් ලබා ගන්න විදිහක් නැහැ. ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර 6ක් විතර ලංකාව වටේ ස්ථාපිත කරන්න ඕන කියලා. මේවට මුදල් වෙන් කිරීමේ ප්‍රමුඛතාවක් තියෙනවද කියන එක තාමත් ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කියන නිවැරදි දත්තවුන් ඉදිරිපත් කරන්න පුළුවන් තාක්ෂණයවුන්ට තියෙනවද කියන එකේ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් වහිනවා කියලා කිව්වට වැස්සේ තීව්‍රතාව අපිට තාම කියන්න උපකරණ නැහැ. ඒ නිසානේ මේ වහිනවා කියලා කාලගුණෙන් කිව්වත් පැය 7ක් වගේ ඇතුළත සියල්ල යට වෙනකම් මිලිමීටර 500ක් මොන වැස්සක් වහිනකම් වැස්සේ තීව්‍රතාවය අපිට කියා ගන්න බැරි වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ වගේ උනන්දුවක් තියෙන බවක් ඇත්තටම පේන්න නැහැ දෙන්නේ.
ඒත් එක්කම මේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව රැස් වුණා පසුගිය 7 වෙනිදා බදාදා දවසේ. එහිදී අතුරුලිය රතන හාමුදුරුව සිදු කරපු එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව මේ වෙනකොට විශාල කතාබහකට ලක් වෙලා තියෙනවා. අපි දන්නවා යහපාලන ආණ්ඩුව රැගෙනීම පිණිස දරදිය ඇද්ද ප්‍රමුඛ චරිත අතරින් අතුරුලියේ රතන හාමුදුරුවන්ටත් හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. දැන් එම කර්තව්‍ය සිදු කරන්නට උරදුන්න උන්වහන්සේම මෙවැනි වූ ප්‍රකාශයක් සිදු කිරීමත් එක්තරා අන්දමකට ආන්දෝලනාත්මක තත්වයක්. රතන හාමුදුරුව සිදු කරපු ප්‍රකාශ සහ ඉන් පසුව ඇති වෙලා තියෙන කතාබහ පිළිබඳවත් මං කැමති මීළඟට දැනගන්න කරුණු සවිස්තරාත්මකව මනෝජ්.
ඔව්, රතන හාමුදුරුව ප්‍රමුඛව මේ තිබුණු මාධ්‍ය හමුවේදී කරුණු කිහිපයක් ගැන අවධානය යොමුණා. විශේෂයෙන් මොහු සඳහන් කළේ සෙක්ස් බද්ද අහෝසි කරන්න යාමක් එක්ක රටට තියෙන අහිතකර තත්ත්වය පිළිබඳව දහන්න 1700කට වැඩි ප්‍රමාණයකට සෙක්ස් බද්ද ඉවත් කරන්න ගියාට පස්සේ මේක දේශීය කර්මාන්තවලට බලපානවා කියන කාරණය තමයි මාධ්‍ය හමුවේදී අදහස් වුණේ. අගමැති කාර්යාලයේ නිකුත් කරලා තියෙන ලිපියක් සෙක්ස් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් අරගෙන ඇවිල්ලා තමයි මේ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ කරුණු ඉදිරිපත් කළේ. උන්වහන්සේ කිව්වේ මේ විවෘතාර්ථකයේ ගේනවා කියලා චෝදනා කරපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාම නියෝජනය කරපු කැබිනට් මණ්ඩලයෙන් තමයි මේ සෙක්ස් බද්ද අරගෙන ආවේ. ඔව්, විවෘතාර්ථකයේ ගෙනාවට දේශීය කර්මාන්තකරුවෝ සුරක්ෂිත කරන යම් වැඩපිළිවෙලක් හරි තිබුණා. වර්තමාන ආණ්ඩුවට එහෙම උනන්දුවක් තියෙන බවවත් පේන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වුණු රතන හාමුදුරුවෝ තමයි මේ චෝදනාව කළේ. ඉතින් ඒ අනුව චීනයත් එක්ක ඉදිරි අත්සන් කරන්න යන ඉවසුමකුත් හරහා මේ අවස්ථාව තවදුරටත් ඇහිරෙනවා. එහෙම වුණොත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට යම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියන අදහස උන්වහන්සේ ඉදිරිපත් කරා. ඉතින් උන්වහන්සේ කිව්වේ දැන් මේ ආණ්ඩුව පිහිටවද්දී අපිට තිබුණු සිහින බිඳ වැටිලා තියෙන්නේ. ඉදිරි කාලේ යම් නරකක් සිද්ධ වෙනවා නම් ඒක අවම කරගන්න, ඒක වළක්ව ගන්න මැදිහත් වෙන එක තමයි දැන් තමන් වහන්සේලාට කරන්න තියෙන්නේ කියන අදහස උන්වහන්සේ කිව්වා. ඒ විතරක් නෙමෙයි, මේ යම් පොතක් එදා මාධ්‍යයට උන්වහන්සේ පෙන්නුවා මේ තිරසාර යුගයට මග කියලා. මීළඟ ජනාධිපතිවරයෙක් බිහි කරන ප්‍රතිපත්තිය ඒ පොතේ තියෙනවා. ඒ අනුව තමයි ඉදිරි ජනාධිපතිවරයා බිහි විය යුත්තේ කියලා උන්වහන්සේ සඳහන් කළා. ඉතින් මාධ්‍යත් ප්‍රශ්න කරා කවුද ඊළඟ ජනාධිපතිවරයා විදියට තෝරගන්නේ කියලා. උන්වහන්සේගේ වචනින්ම කිව්වොත් උන්වහන්සේ කිව්වේ පංචස්කන්ධය පිළිබඳව මං හිතන්නේ ප්‍රතිපත්තිය මත පිටලා තමයි නායකෙක් පත් කරගන්න ඕනේ. තව අවුරුදු 3ක් රජයට තියෙනවා. නමුත් අවුරුදු 2ක් වගේ යනකොට ඡන්දයක් ඉල්ල ගන්න පුළුවන් වේවි කියන අදහස තිබුණා. ඒ අනුව වර්තමාන ආණ්ඩුව වැඩපිළිවෙල ගැන උන්වහන්සේට පැහැදීමක් නැති ආකාරයෙන් තමයි උන්වහන්සේ කතා කරේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුත් වෙලා.
එමනම් ශ්‍රී ලංකා ජාතික මහසභාව රැස් වුණ අවස්ථාවේදී අතුරුලිය රතන හාමුදුරුවන් ප්‍රකාශ කරපු ඒ උද්වේගකර ආන්දෝලනාත්මක අදහස් වලින් යම් කිසිවක් කොටසක් මේ අවස්ථාවේදී මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.
මේ තියෙන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සෙස් බද්ද ඉවත් කිරීමට අදාළව ලියපු ලියුම. මේ වගේ බරපතල ප්‍රතිපත්තියක් ගන්නකොට ඒ සාමාන්‍ය දේ තමයි ජනාධිපතිවරයා දැනගන්නේ. අත්ත වශයෙන්ම කියනවා මේ ලියවිල්ල රටට ආදරයක් තියෙන අය මේ වගේ දෙයක් කරන්නේ නැහැ. ජාවා අලංකාරයෝ 4-5 දිනකට ඕන විදිහට දේශපාලකයන්ට කිසිම වගකීමක් නැහැ. මේ ආණ්ඩුවේ යම් කිසි අනර්ථයක් වුණොත් ඒක අපේ ජීවිත නැති වුණා සමානයි. අපි කරපු දේශපාලන පරිවර්තන රට විනාශ වෙනවා නම් අපි ජීවත් වීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. දැන් නම් මගේ බලාපොරොත්තු මේ ආණ්ඩුවේද මහා හොඳ දේවල් කරන්න නෙවෙයි. දැන් අපි ඒ තිබිච්ච සිහින කඩා වැටිලා. හැබැයි එක සිහිනයක් තියෙනවා, මේ ආණ්ඩුව යටතේ හානිකර දේවල් වෙන්න එක නවලක් වළක්වා ගැනීම. මේගොල්ලන්ගේ හිත්වල තියෙන දූෂිත සිතුවිලි ගැන මම හුඟක් කනගාටු වෙනවා. තව මේ ආණ්ඩුවට වැඩිමනුත් තියෙන්නේ උපරිම අවුරුදු 3යි. මං හිතන්නේ අවුරුදු 2ක් විතර යනකොට අපට මැතිවරණය තියන්න පුළුවන්.
මේ තවත් ආන්දෝලනාත්මක කතාවක්. ජාතීන් අතර සහ ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් ක්‍රියා කරන පුද්ගලයන් වහාම අතරංගුවට ගත යුතුයි යනුවෙන් විශාල කතාබහක් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. යම් සිදුවීම් කිහිපයක් හරහා මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයන් සතුව තියෙන ව්‍යාපාරික ස්ථානවලට ගිනි තැබීම් සිදු කිරීම සහ ඒ වගේම මුස්ලිම් ආගමික ස්ථාන කිහිපයකට පහර දීම් හා සම්බන්ධ වන සිදුවීම් අදාළව තමයි මේ කතාබහ නිර්මාණය වෙමින් පවතින. අපි දැක්ක මනෝජ්ය මේ රවුෆ් හකීම් අමාත්‍යවරයා පවා ප්‍රසිද්ධ ජන වේදිකාවල මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් පවතිනවා. අපිට මේ අලුතින්ම දැනගන්නට ලැබෙන්නේ රවුෆ් හකීම් අමාත්‍යවරයා සිදු කරපු එක්තරා චෝදනාවක් හින්දා. අමාත්‍යවරයා සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ මේ බුද්ධ්‍යංශමේ මේ මේ කලකෝලාහල ඇතිකරන උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නවා, නමුත් ඔවුන් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන චෝදනාවකුත් එල්ල කරනවා. මේ හරහා විශාල කතාබහක් සහ යම්කිසි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ජාතීන් සහ ආගම් අතර සංහිඳියාවට බාධා වෙන පුද්ගලයන් සම්බන්ධව ගත යුතු යම් ක්‍රියාමාර්ග පිළිබඳව මොනවද අපිට අලුතින්ම දැනගන්න තියෙන්නේ?
ඔව්, විශේෂයෙන් විශේෂ ජන කොටස් තමන්ගේ ඡන්ද පදනම කරගෙන බිහිවෙච්ච දේශපාලන පක්ෂ තමන්ගේ පදනම ආරක්ෂා කරගන්න කරන ප්‍රකාශ පිළිබඳව අපිට අතීතයේ ඉඳලා අත්දැකීම් තිබුණා. රවුෆ් හකීම් ඇමතිවරයාත් ඉතින් ඇත්තට මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන්නේ මුස්ලිම් ජනතා පදනම් වෙට්ටි පක්ෂයක නායකයෙක්. ඒ නිසා තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගන්නත් ඔහුට යම් වුවමනාවක් තිබෙනවා ඇති. ඉතින් මේ ප්‍රකාශ මීට කලිනුත් සිද්ධ වුණා. ගිය ආණ්ඩුවටත් මේ චෝදනාව මෙල්ල වුණා. මේ සංහිඳියාව පිළිබඳව කටයුතු කරන ආණ්ඩුවක එවැනි චෝදනා එල්ලවීම පරපතලයි. ඉතින් රජයේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා පරීක්ෂණ මෙහෙවයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඊයේ දවසේ කොහොම වුණත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තිබුණා ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව කඩවන පුද්ගලයන්, ඒ කියන්නේ එහෙම කඩවන ආකාරයට කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සවුදුරටත් මෙහෙයුම් සිද්ධ කරනවා. අප්‍රේල් මාසයේ ඉඳලා මේ දක්වා කාලය තුළ එවැනි සිද්ධීන් 16ක් පොලිසිය විමර්ශනය කරමින් තියෙනවා කියලා මේ පොලිසිය පැත්තෙන් සඳහන් කළා. බොදු බලසේනා සංවිධානයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරද්දී තමයි මේ අදහස කියුනේ. ඒ අර පහුගිය දිනවල අර දිලුක්ෂණ සඳහන් කළා වගේ මේ නුගේගොඩ විජේරාම ඒ අවට ස්ථාන හතරක ගිනි තැබීම් වැනි දේවල් සිද්ධ වුණා. ඒවට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුරගෙන ඔහු අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා කියන කාරණය සඳහන් වුණා. ඔහු අවුරුදු 32ක පුද්ගලයෙක්. 2014 බුදු බලසේනා සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකෙක් විදිහට වැඩ කරලා තියෙනවා කියලා යම් හෙළිදරව්වකුත් සිද්ධ කළා. මේ සම්බන්ධයෙන් බුදු බලසේනා සංවිධානයත් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළා. ඒහි සමාජික ඩිලන්ත විතානගේ පැවසුවේ බුදු බලසේනා සංවිධානය කිසිදු අන්තවාදී ක්‍රියාවට සම්බන්ධ නැහැ. මේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය අවම කරන්න බුදු බලසේනා සංවිධානය දිගින් දිගටම කටයුතු කළා කියලා ඔවුන් සඳහන් කළා. ඉතින් මේ විතරක් නෙමෙයි, අර අපි පෞගේ සතිවලත් කතා කළා දලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ බුදු බලසේනා සංවිධානයේ මහලේකම් ස්වාමින් වහන්සේව අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා පොලිසිය පැත්තින් කිව්වා. ඒත් මේ බුදු බලසේනා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීමේදී කියවුණා දිලන්තානගේ මාත්මය සඳහන් කළේ කිසිම අධිකරණ නියෝගයක් නැහැ, පුළුවන් නම් අභියෝග කරනවා, එහෙම අධිකරණ නියෝගයක් පෙන්නන්න පොලිසිය අවශ්‍යතාව
හොඳයි. එහෙමනම් මේ සිදුවීමට අදාළ වන පාර්ශ්ව කිහිපයක අදහස් මෙහිදී මා ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් බුද්ධ්‍යංශ කෙරෙහි චෝදනාත්මක ස්වරූපෙන් අදහස් පළ කර සිටි මේ ආකාරයෙන්.
ඊයේ නාවල පිටියේ කර්මාන්ත ශාලාවට ගිනි තැබිලා තිබෙනවා. මහියංගෙන් මේ වෙලේ සිද්ධියක් සිදු වෙලා තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය කොච්චර කාර්යක්ෂම වැඩ කරන්නට යෙදුනා යම් හදිසි හස්තේ කොහෙන් හරි මේ වළක්වන මේ වගේ තත්වයක් අපිට පේනවා. අපේ රටේ තියෙන බුද්ධ්‍යංශ මේවා නොදැනුව නෙවෙයි. එහෙම තියෙනවා නම් අපේ බුද්ධ්‍යංශයට කරන ලොකුම නිග්‍රහයක් ඕක. මට නම් මොළ පේනවා.
ඉන් අනතුරුව මේ නොබෝදා සිදුවුණු නාවලපිටියේ තේ කර්මාන්ත ශාලාවේ ගිනි ගැනීම හා සම්බන්ධව ඒ තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා අදහස් පළ කර සිටියා. ඒත් එක්කම මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඔහුත් සමග ඒ සම්බන්ධව තමන්ගේ අදහස් ප්‍රකාශ කර හිටියා.
තරම කියනවා නම් මේක සිද්ධ වීම වෙලා තියන්නේ කර්මාන්ත ශාලාවේ ඉලෙක්ට්‍රික් ෂෝට් එකක් නිසා. සිංහල මිනිස්සු ආවිලා ගිනි තියලා ඇති කියලා සැකයෙන් තමයි ඔය හකීම් මහත්තයාට කවුරු හරි කියලා තියන්නේ. මේක වැරදි. සිංහල මිනිස්සු 90%ක් මේක වැඩ කරනවා. මේක එවැනි සිද්ධියක් සිදුුනේ නැහැ කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි.
මම දැන් අද උදේ රවුෆ් හකීම් මහත්තයාට කතා කරලා කිව්වා එහෙම සිද්ධියක් නැහැ කියලා. ඉතින් රවුෆ් හකීම් මහත්තයා කිව්වා මට කෙනෙක් කියපු දෙයක් තමයි කිව්වේ කියලා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් එවැනි වගකීමකින් තොර ප්‍රකාශ කරන එක හරි වැරදි.
මේ ජාතිවාදී ආගම්වාදී කලබල ඇති කිරීමේ සිදුවීම් පසුපස බොදු බල සේනාව සිටින වගට යම්කිසි චෝදනාවක් සිදු කරනවා සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතා පසුගියදා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉන්පසුව බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේත් මෙලෙසින් අදහස් ප්‍රකාශ කර සිටියා.
මුස්ලිම් ජාතිකයෙකු සහ සිංහල ජාතිකයන් තුන්දෙනෙකු මේ සිද්ධීන් වලට සම්බන්ධව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් හතරක් ක්‍රියාත්මකව පවතිනවා. නුගේගොඩ විජේරාම සහ අවට ව්‍යාපාර ස්ථාන හතරකට ගිනි තැබීම් සිද්ධ වුණා. ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටි මොහු බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී මේ දක්වා බොදුබල සේනා සංවිධානයේ සියලුම කටයුතු වලට ඉතා ක්‍රියාශීලී ලෙස සම්බන්ධ වූ පුද්ගලයෙකු බවට විමර්ශනයන් ඉදී හෙළිදරව් වෙලා තියෙනවා.
අපි පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා මේ චෝදනා. අපගේ රැස්වීමකට පැමිණි කෙනෙක්, අපේ කාර්යාලයට පැමිණි කෙනෙක් වූ පමණින් ඔහුව බොදුබල සේනා සංවිධානයේ සමාජිකයෙක් ලෙස ඔහුව දක්වන ඥානසාර මහතුරු සමග සම්බන්ධ කරලා සංවිධානයේ ප්‍රහාර එල්ල කිරීම අපි කරයේ ප්‍රතික්ෂේප කරනවා.
කතාව අවසන් කරමු. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධව රජය විසින් අරගෙන තියෙන අලුත්ම තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අපි දන්නවා සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ප්‍රායෝගික පුහුණු කටයුතු සිදු කිරීම සඳහා ආරම්භ කරපු නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳව විශාල මතභේදයක් තිබුණා. මේක රජයට පවරාගත යුතුයි කියන මතයක් තිබුණා. නමුත් නිල වශයෙන් ඒක ප්‍රකාශයට පත් කිරීමක් සිදුනේ නැහැ. නමුත් පසුගිය සතියේදී එහා සම්බන්ධ වන විශේෂිත ප්‍රවෘත්තිකුත් අපිට වාර්තා වෙනවා. අපි එයින් කතාව අවසන් කරමු මනෝජ්.
ඔව්, මේ සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්න ළඟදිම කටයුතු කරනවා කියලා රජය පාර්ශ්වයෙන් මාධ්‍යයට කරුණු කියද්දී තොරතුරු වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පුවත්පත් පෞද්ගලික සතියේ තොරතුරු වාර්තා කරලා තිබුණා. සියලු මාධ්‍ය ගැන කතා කළා. ඒකට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා. ඒකදී ඔවුන් කිව්වේ මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමත් එක්ක සයිටම් ගැටලුව විසඳෙන්නේ කියලා. ඔවුන් සඳහන් කළා ලාභ ලබන්නේ නැති තත්ත්වයක තිබුණු රෝහල රජයට පවරා ගන්නකම් තමයි ඔවුනුත් බලාගෙන හිටියේ. ඒ නිසා ඒ කාර්යයට උඩගෙඩි දීමක්ද මේ සිද්ධ වෙන්නේ කියලත් අපි දැක්කා, අදහස් දක්වලා තිබුණා. කොමුණත් GMO එකේ මනසම් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මේ පවරා ගැනීම හරහා සයිටම් අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියන එක දිනුක්ෂි.
හොඳයි මනෝජ්, බොහොම සූතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ තතු විත්ති පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලයි අදත් අපිත් එක්ක සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට. මනෝජ් බොහොම සූති. අපි ලබන සතියේ සඳදා යලිත් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම සූති.